ආදරණීය දුවේ පුතේ මේ වෙලාවේ අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට ඒ වගේම නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබුවන් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල අංශය ඒ වගේම රජරට ගුවන්විදුලිය එක්ව ක්‍රියාත්මක කරන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ හෙළබස් විනිස සිංහල පාඩම් මාලාවේ තවත් එක් වැඩසටහනකටයි ඔබ සියලු දෙනාම මේ හිමිදිරි උදෑසන එක් වී සිටින්. ඉතින් දුවේ පුතේ පහුගිය සතිවලදී අපි සඳුදා සවස 7:30-8:30 පැයක් ඒ වගේම ඉරිදා උදේ 5:06 අතර පැයක් අපි ගුවන් කාලය වෙන් කළා සිංහල විෂය සඳහා. ඉතින් හෙළබස් විනිස මේ සිංහල පාඩම ඔස්සේ අපි සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ සාමාන්‍ය පෙළ විභාගයට නියමිත සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ විවිධ පාඩම් පිළිවෙලින් කතා කරගෙන යනවා. ඒ වගේම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල අංශයේ මගින් ප්‍රකාශිතපත් කළ තියෙන නිදහසේ කියවා නිදහසේ ලියමු පොත මේ වන විට 11 ශ්‍රේණියේ දරු දැරියන්ට ලැබී තිබෙනවා. ඒ වගේම 10 ශ්‍රේණියේ දරුවෝ 11 ශ්‍රේණියේ දරුවෝ ඔබ සිළු දෙනා ළඟම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපිට ලබා දුන්නු පෙළපොත සිංහල සාහිත්‍ය සංග්‍රහය පෙළපොත ඔබට ලැබී තිබෙනවා. ඉතින් මේ පොත් දෙක පරිශීලනය කරමින් තමයි දුවේ පුතේ ඔබ මේ පාඩම් මාලා ශ්‍රවණය කළ යුත්තේ. ඉතින් ඔබට සමහර දේවල් සටහන් කරගන්න කාල වේලාව මදි වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි එක්සයිස් පොතක් ඒ වගේම ඔබේ පෙළ පොත එහෙම නැත්නම් අර මං කලින් සටහන් කරපු නිදහසේ කියවා නිදහසේ ලියමු කියන පොත මේ පොත් ඔබ ළඟ තබාගෙන මේ පාඩමට සූදානම් වුණොත් හොඳයි දුවේ පුතේ. මොකද ඔබට යම් යම් දේවල් සටහන් කරගන්න පැන්සලකින් පෑනකින් ඉරක් ඇඳගන්න හයිලයිට් කරගන්න මේ වගේ දේවල් කරගන්න පුතේ ඔබට ඒ පොත් වටිනවා. ඒ නිසා ඒව ළඟ තියාගෙන ඒ ඔස්සේ ඔබ පාඩමට සම්බන්ධ වෙනවා නම් මේක බොහොම ඵලදායි වැඩසටහනක් බවට පත් වේ. ඉතින් පහුගිය සති කිහිපය පුරා අපි සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පළවෙනි පාඩම සතරකන් මන්ත්‍රණය උමග ජාතකය ඔස්සේ අපි අපේ පාඩම් මාලාව රැගෙන ගියා. ඉතින් අද දවසේ අපි අලුත් පාඩමක් ආරම්භ කරන සූදානම් වෙනවා. ඒ තමයි සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 10 ශ්‍රේණියට අදාළ පෙළපොතේ දෙවෙනි පාඩම ගුත්තිල කාව්‍ය ඇසුරෙන් උපුටා ගන්නා ලද ගුත්තිල වෙනනද පාඩම. ඉතින් මේ ගුත්තිල වෙනනද කියන්නේ ඉතාම රමණීය අර්ථාන්විත සාහිත්‍ය නිර්දිෂ්ටයක්. මේ නිර්දිෂ්ටය ඇසුරෙන් අපේ විවිධ තේමාවන් යටතේ මේ සාහිත්‍ය නිර්දිෂ්ටය පිළිබඳව කතා කරන්නට ඒ වගේම මේ සාහිත්‍ය නිර්දිෂ්ටයේ අන්තර්ගතය පිළිබඳ විග්‍රහ කරන්නට ඒ වගේම මේ නිර්මාණයේ තිබෙන රසභාවයන් උලුප්පා දක්වන්නට ඔබත් සමග කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් දයාබර අසන්නමි ගුත්තිල කාව්‍ය කිව්වහම ගුත්තිල ජාතකය කිව්වහම බොහොම අපේ ජන සමාජය ඇතුලේ බොහොම ජනප්‍රිය ප්‍රකට සාහිත්‍ය කෘතියක් මේ කෘතිය. ඉතින් මේ කෘතිය පිළිබඳව විවිධ කතුවරුන්ගේ අදහස් විමසා බලද්දී හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා සිංහල කාව්‍යාවලියේ මුදුන්මල ගුත්තිල කාව්‍ය කියලා. ඒ වගේම අප විසින් ජාතික ගර්වයෙන් සිහිකල යුතු ශ්‍රේෂ්ඨතම සිංහල කවියා වැත්තෑවි හිමියන් බව මාටින් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනවා මේ ගුත්තිල කාව්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීම. ඉතින් මේ කාරණය පෙරදැරිව මේ ගුත්තිල කාව්‍ය පිළිබඳව ගුත්තිල ජාතකය පිළිබඳව අපිට තියෙන මූලාශ්‍රයන් කරුණු ඔස්සේ අපි දුවේ පුතේ මේ කෘතිය පිළිබඳව නැත්නම් මේ සාහිත්‍ය නිර්දිෂ්ටය පිළිබඳව අපි අධ්‍යයනය කරමු. ඉතින් ගුත්තිල කාව්‍ය ලියවෙන්නේ කෝට්ටේ සාහිත්‍ය යුගයේදී. කෝට්ටේ සාහිත්‍ය යුගය ගත්තහම අපි ඒක හඳුන්වනවා සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා. එයි මේ ස්වර්ණමය යුගය කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා ගම්පොළ, කෝට්ටේ, කුරුණෑගල, මහනුවර ආදී විවිධ යුග අනුරාධපුර පොළොන්නරුව ආදී විවිධ යුග තිබෙන ඉතිහාසෙත් උගල දරුව මේ යුග පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒකට මේ සිංහල සාහිත්‍යයේ යුග බෙදීම සිද්ධ වෙන්නේ රාජධානි මාරු වීමට සාපේක්ෂව. යම් යම් අවස්ථාවල පොඩි පොඩි වෙනස්කම් තිබුණාට රාජධානි මාරු වීමට සාපේක්ෂව. ඒ කියන්නේ පුතේ රාජධානිය කිසියම් තැනක ස්ථාපිත වෙලා තිබුණද ඒ රාජධානිය පැවති කාලවකවානුවේ ලියවෙච්ච සාහිත්‍ය අපි ඒ යුගය කියලා හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට අනුරාධපුරයේ රාජධානිය තිබෙන සමයේ ලියවිච් සාහිත්‍ය කෘති අපි හඳුන්වන්නේ අනුරාධපුර යුගය කියලා. පොළොන්නරුවට ගියපුවාම පොළොන්නරු යුගය කියලා. කුරුණෑගල යුගය කියලා. ඉතින් මේ කෝට්ටේ යුගය කියලා කියන්නේ එක්තරා විදිහකට සිංහල සාහිත්‍යයේ ඉතාම පුළුල් විදිහට සිංහල සාහිත්‍ය රචනා වෙච්ච යුගයක්. තව විදිහකට කියනවා නම් විවිධ ශාස්ත්‍ර ඔස්සේ නිර්මාණකරණයේ නියලිච්ච ගිහි පැවිදි පඬිවරුන් රාශියක් වාසය කරපු යුගයක් තමයි කෝට්ටේ යුගය කියලා කියන්නේ. ඉතින් සංදේශ කාව්‍ය ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී ප්‍රධාන සිංහලයේ විශිෂ්ටතම සංදේශ කාව්‍ය 8ක් ගැන කියනවා. මයුර සංදේශය, තිසර සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය, සැල්ලිනි සංදේශය, කෝකිල සංදේශය, ඒ වගේම සැවුල් සංදේශය. ඒ වගේ සංදේශ කෘති 8ක් ගැන කියනවා. මයුර සංදේශය සහ තිසර සංදේශය ලියවෙන ගම්පොළ යුගයේදී ඊට පස්සේ ගිරා, හංස, පරෙවි, සැලලිහිණි කෝකිල කියන සංදේශ පහලිය වෙනවා කෝට්ටේ යුගයේදී. ඊට පස්සේ ලිය වෙනවා සැවුල් සංදේශය සීතාවක යුගයේදී. ඒතර මේ සංදේශ කෘති 8න් පහක්ම ලියවෙන්නේ කෝට්ටේ යුගයේ. ඒතර ඔබ හිතන්න සිංහලේ වැදගත්ම සංදේශ කෘති 8යි 8න් පහක් ලියවෙන්නේ කෝට්ටේ යුගයේදී නම් කෝට්ටේ යුගයේ ඇත්තටම විශිෂ්ටතම සාහිත්‍ය කෘති ලියවෙච්ච යුගයක් බවට පත් වෙනවා නැත්නම් ශ්‍රේෂ්ඨ යුගයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යයේ සංදේශ කාව්‍ය පමණක් නොවේ දුවේ පුතේ. තව විශිෂ්ට කාව්‍ය කෘති, ගද්‍ය කෘති, පද්‍ය කෘති ගණනාවක්ම ලියවේ. ඉතින් මේ ගද්‍ය කෘති අතුරින්, පද්‍ය කෘති අතුරින් විශිෂ්ට කෘතියක් විදිහට තමයි අපි ගුත්තිල කාව්‍ය හඳුන්වන්නේ. ඉතින් ගුත්තිල කාව්‍ය පදනම් කරගත්තේ ගුත්තිල ජාතකය. ගුත්තිල ජාතකය. ගුත්තිල ජාතකය අපේ 550 ජාතක පොතේ අන්තර්ගත බොහොම රසවත් ජාතක කතාවක්. ගුත්තිල ජාතකය ජාතක පොතේ අන්තර්ගත බොහොම රසවත් ජාතක කතාවක්. ඉතින් මේකේ වර්තමාන කතාව එන්නේ දේවදත්ත තෙරුන් වහන්සේ දම්සභා මණ්ඩපේ දේවදත්ත තෙරුන් වහන්සේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්නේ. දේවදත්ත කියනවා මේ සියලු ශාස්ත්‍රයන්, මේ සියලු ධර්ම කරුණු මා විසින් තනියම තමයි ප්‍රගුණ කළේ, මා විසින් තනියම තමයි අධ්‍යයනය කරේ කියලා. ඉතින් මේ කාරණය පිළිබඳව සෙසු භික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්නවද වෙපතේ. මේ කතා කරමින් ඉන්න වෙලාවේ බුදුරයන් වහන්සේ එතනට වැඩම කරනවා. බුදුන් වහන්සේ අහනවා ඉන්නසනෝ මා එන්නාට පළමුව කවර කතාවකින් නියුක්තව සිටියාද කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ කතාව කියනකොට බුදුන් වහන්සේ කියන දේශනා කරනවා දේවදත්ත මේ කාලේ විතරක් නෙමෙයි පැරණි කාලෙත් මේ විදිහට තමන්ගේ ගුරුවරයාව පහත් කොට සලකලා මෙහෙම කටයුතු කළා කියලා මේ කාරණේ භික්ෂුන් වහන්සේලා විසින් විමසනකොට ඊට ප්‍රතිචාර විදියට තමයි ගුත්තිල ජාතකය දේශනා කරන්නේ. ගුත්තිල පඬිතුමා හිටියා බෝධිසත්වයෝ බරණැස් නුවර ගාන්ධර්ව පවුලක ඉපදිලා ගාන්ධර්වෙක් විදිහට. ඉතින් මේ ගාන්ධර්ව පවුලේ එතුමා බොහොම රජතුමා සතුටු කරමින් රජතුමාගේ ආදරය ලැබමින් රජතුමාගේ සේවයේ රාජ්‍ය සේවයේ දෙමින් ඉන්න කාලේ උන්වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්න අන්දයි. ඉතින් අම්මයි තාත්තයි දෙන්න අතරක බලාගෙන රජුන්ගේ සෙවණේ රජවාසල ප්‍රධාන ගාන්ධර්වයා විදිහට නැත්තම් සංගීතඥයා විදිහට කටයුතු කරන කාලේ මේ බරණැස් නුවර ඉඳලා උදේනි පුරවරයට යනවා වෙළෙන්දු කණ්ඩායම. මේ වෙළෙන්දු කණ්ඩායම උදේනි නුවරට ගිහිල්ලා ඔවුන් සනකෙලි පවත්වන උදේනි පුරවරේ සනකෙලියක් තියෙනවා. ඉතින් මේ සනකෙලියට ගිහිල්ලා ඔවුන් මේ වෙලෙන්දෝ කාලා බීලා ප්‍රීති වෙන වෙලාවක මේ වෙලෙන්දෝ කියනවා එතන ඉන්න කෙනෙකුට අපිට මේ සතුටු වෙන්න අද කාලේ වගේ නම් දැන් අපි හිතමු මොකක් හරි ප්‍රිය සාදයක් තියෙනකොට ඒ ප්‍රිය සාදයට සංගීත සපයන සංගීත ශිල්පීන් කැඳවනවනේ වර්තමානෙම නේද එතකොට අපි නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත වෙන ප්‍රිය සාදයක ඔබ දැකලා තියෙනවා මගුල් ගෙදරක වෙනත් ඒ වගේ උපන්දින සාදයක මේ හැම එකකම සංගීතය කියන එක අනිවාර්ය කාරණයක් ඉතින් ඒ වගේ එදා මේ බරණැස්වර ඉඳන් ගියපු උදේනිපුරයට ගියපු ඒ වෙලෙන්දු ඉල්ලනවා අපිට විනෝද වෙන්න සංගීතඥයෙක් ගෙනලා දෙන්න. ඉතින් ඒ නුවර ඉන්න හොඳම සංගීතඥයා ගෙනනවා ඒ තමයි මූසිල. ඉතින් මූසිල ගාන්ධර්වයා මම බොහොම කෙටියෙන් මේක කියන්නේ මූසිල ගාන්ධර්වයා තමන් සතු සියලු ශිල්ප දක්වලා ශිල්ප ඉදිරිපත් කරනවා. ඉතින් මේ වෙලෙන්දු නෙවෙයි එකෙන් සතුටු වෙන්නේ. අවසානයේ වෙලෙන්දු අහනවා මේ ඔබ ගායනා කරලා ඉවද? ඉවරද කියලා. ඉතින් අරයා විවිධ විදියට වීණාව සංසගෙන දැඩි ලෙස වීණාව සංසගෙන මධ්‍යම විදියට වීණාව සංසගෙන දැන් ලිහිල්ව වීණාව සකස් කරගෙන මේ හැම විදියටම වීණාව ගායනා කරනවා. හැබැයි විලෙන්දු නෙවෙයි සතුටු වෙන්නේ. අවසානයේ විලෙන්දු කියනවා උනිමු වෙන සදතේ නොදත්ෙමු ගායනා කරතේ කියලා. අපි හිතුවේ ඔයා මම තාම වීණාව මේ සුසර කරනවා කියලා සකස් කරනවා. අපි දන්නේ නැහැ ගායනා කරලා ඉවරයි කියලා. බලද්දී මූසිල තමන් දන්න සියලු ශිල්ප දක්වලා ගායනා කරලා ඉවරයි. අවසානයේ ජාතක කතාවේදී දැන් මේ මූසිලගේ හිත රිදෙනවා. ප්‍රහනෝ දැන් ඔබ මට වඩා එහෙම දක්ෂ වීණා වාදකයෙක් ඔබට හම්බෙලා තියෙනවා. ඔබ මීට වඩා ලස්සන වීණා නාදයක් අහලා තියෙනවා කියලා. ඉතින් මේකට ප්‍රතිචාර දක්වන වෙලෙන්දු කියනවා අපේ නුවර, ඒ කියන්නේ බරණැස් නුවර ඉන්නවා ගුත්තිල කියලා අඳුරුතුමේ. එතුමා සක්‍රදේවේන්ද්‍රයාගේ වීණා වාදකයා වෙච්ච පංචසිකවත් පරාජය කරනවා. පංචසික කියලා කියන්නේ යාගේ ශීර්ෂයේ මුදුන් පහක් තියෙනවා. කොණ්ඩ ශීර්ෂ පහකට ගැට ගහන නිසා තමයි පංචසික කියන්නේ. සක්‍රදේවේන්ද්‍රගේ වීණා වාදක. ඉතින් මේ පංචසිකත් පරාද වෙනවා. ඒ තරමට ඔහුගේ වීණා නාදය මිහිරි. ඉතින් මේකෙන් කලබලයටපත් වෙන්නේ නැහැ මූසිල. නමුත් මූසිල කියනවා හරි ඔබ කියනවා නම් ඒ විදිහේ වාදකයෙක් ඉන්නවා කියලා දක්ෂයෙක් ඉන්නවා කියලා මමත් වෙන ඔබත් එක්ක යන්නේ කියලා මේ මුදලොත් ආපහු දෙනවා කියලා වෙලෙන්දොත් එක්ක මෙයා එනවා බර්ණස් පුරවරයට උදේනි පුරවරේ ඉඳලා ඇවිල්ලා ගුත්තිල අඳුරුතුමාගේ නිවසට යනවා. නිවසට ගියාට පස්සේ දුවේ පුතේ ඒ වෙලාවේ ගුත්තිල අඳුරුතුමා නැහැ. බහැරක ගිහිල්ලා බහැර කියන්නේ ළඟට ගියේ. ගියේ නොම බහැරා කිව්ය දැන් එති ඉඳුරා කියලායි ගුත්තිල කාවේ තියෙන. ඉතින් දෙමෝපියන්ගේ අහනට කියනවා ඉන්න දැන් ඒවි කියලා. ඉතින් මේ අතරතුර ගුත්තිල මූසිල දකිනවා ගුත්තිල අඳුරුතුමාගේ වීණා. ඔහු වරන් බදක් ගායනා කරනවා. ඒ ගායනා කරනකොට දෙමෝපියෝ හිතනවා අනේ මගේ පුතාගේ වීණාව මීයෝ කනවා කියලා. සුසු යයි අත ගැසූ සැකේන කියලා කියනවා. ඒ කියන්නේ එළවනවා මීයෙක් ඇවිල්ලා කියලා. ඉතින් හිතන්නකෝ එතකොට අර වෙලෙන්දු අස්තුරටපත් වීම අන්ද දෙමව්පියෝ දැන් ගුත්තිලගේ අම්මයි තාත්තා යන්දයි නේගලන්ට පේන්නේ නැහනේ. අන්ද දෙමව්පියෝ තමන්ගේ දරුවගේ වීණාව මීයෝ කනව ඇති කියලා හිතනේ කියනොත් ඔබට තේරුම් ගත හැකි දුවේ පුතේ මූසිල මොන විදිහේ ශිල්පියෙක්ද කියන්නේ. එහෙම නැත්නම් ඔහුට ශිල්පය පිළිබඳ තිබ්බේ මොන විදිහටද කියන්නේ. ඉතින් ඒ වගේ අවාසනාවන්ත තත්වයක ඉන්නේ. ඊට පස්සේ ටික වෙලාවකින් පුතේ එනවා ගුත්තිල අවට පස්සේ මූසිලගේ ශරීර ලක්ෂණ බලනවා. ශරීර ස්වභාවයන් බලනවා. කෙනෙක් දැක්කහම අපිට අඳුරගන්න පුළුවන් පුතේ දේහ ලක්ෂණ ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. දේහ ලක්ෂණ අනුව යම් යම් අයගේ යම් යම් දේහ ලක්ෂණ අනුව පුතේ නුවණ ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෙයා පාපිෂ්ඨයෙක්ද දුෂ්ටයෙක්ද නැත්නම් හොඳ කෙනෙක්ද කියලා. යහපත් ගති පැවතුම් තියෙන කෙනෙක්ද කියලා. දැන් ඔබට මතක ඇති මහෞෂධ පඬිතුමා අෂ්ටවංක මාණික්කයත් රැගෙන අර ධර්ම යුද්ධ මණ්ඩපයට පැමිණෙනකොට අර රැස්ව සිටින අඩලොස් අක්ෂෞහිණියක් සේනාවට නිකම්ම ඉන්න අසුන් වලින් නැගිටින අමුතු ශබ්දයක් නගනවා නිකන් ගානවා. ඒක ඉබේ සිද්ධ වෙනවා. ඒ තමයි මහා බෝධිසත්වයන්ගේ තියෙන දේහ ලක්ෂණ තේජස. ඉතින් ඒ වගේ ඒ පින්වන්ත පුද්ගලයෙක්ගේ ඒ විදිහේ දේහ ලක්ෂණ තියෙනවා වගේම පුතේ පාපිෂ්ඨයෙකුගේ පවිතු කෙනෙක්ගේ තියෙන්න පුළුවන් දේහ ලක්ෂණ තියෙනවා නැත්නම් ඒ අයගේ විවිධ ලක්ෂණ තියෙනවා මේවා දකින ගුත්තිලදුරුතුමා ප්‍රතික්ෂේප කරනවා මූසිලට ශිල්පය ලබා දී ඉතින් මෙහි ප්‍රතිඵලයක් විදිහට දුවේ පුතේ මූසිල අකර්මණ්‍ය වෙනවා හැබැයි ඔහු වැඩේ අතාරින්නේ අම්මා තාත්තට සේවය කරනවා අන්ද දෙමව්පියන්ට උදව් පදව් කරනවා ඒ නිවසේම රැඳී ඉන්න ඊට පස්සේ ඕන් ලවා කියවනවා තමගේ පුත්‍රයාට අනේ මේ දරුවට වීණා ශිල්පය උගන්වන්න ඉතින් දෙමව්පියන්ගේ වචනය අහක දාන්න බැරි හින්න හොඳ ගතිගුණයි අහක දාන්න බැරි හින්න ගුතිලදරුතුමා මූසිලට උගන්වලා ශිල්පයේ අවසන් කරනවා ඊට පස්සේ මූසිල කල්පනා කරනවා දැන් අපේ ඇදුරුතුමා වයසයි. එතකොට මම ආපහු උදේනි නුවරට ගිහිල්ලා වැඩක් නැහැ. මමත් උන්වහන්සේගේ රජවාසලේම වීණා වාදකයෙක් විදිහට සම්බන්ධ වෙනවා. ගාන්ධර්වයෙක් විදිහට සම්බන්ධ වෙනවා. රජවාසල ගාන්ධර්වයා දැන් තව ටික කාලෙකින් විශ්‍රාම යනකොට මට පුළුවන් ඊට පස්සේ රජවාසල ගාන්ධර්වයා වෙන්න කියලා ඉන්නවා. ඒත් මේ වෙලාවේදී රජතුමායකට එකඟ වෙනවා. ගුත්තිලදරුතුමා ගිහින් කිව්වට පස්සේ හැබැයි කියනවා මේ ඔබට ගෙවන මුදලින් අඩක් තමයි ඔබේ ශිෂ්‍යයාට ලැබෙන්නේ කියලා. ඉතින් මේකට රොස්පරොස් වෙනවා මූසිල. ඊට පස්සේ කියනවා රජතුමාට මේ එහෙම මොකද මටත් ඕනේ සම වැටුම් කියලා. මේක තමයි මේ බුද්ධිල මූසිල කතාවේ පුතේ කේන්ද්‍රීය සාරය විදිහට අපිට හම්බෙන්නේ. බොහෝ ජනප්‍රිය මතය මේක. ඉතින් මෙහෙම කියනකොට මූසිල කියනවා සම වැටුම් ඕනේ කියලා. ඉතින් ඒකට රජතුමා එකඟ වෙන්න ඊට පස්සේ මූසිල කියනවා එහෙමනම් අපි දෙන්නා තරඟයට වීණා වාදනය කරවල බලන්න වීණා වාදයක් තියලා බලන්න කවුද දක්ෂ කියලා මමත් ගුරුවරයා තරමටම දක්ෂයි කියලා. මේක නූතන කියවීමකින් අපිට වෙන විදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් ජාතක කතාවේ තියෙන එහෙම. ඉතින් ඊට පස්සේ මේකෙන් කනස්සල්ලයට පත් වෙන බෝධිසත්වයන් වහන්සේ නැත්නම් ගුත්තිලදරුතුමා වනගත වෙනවා. මොකද තමන් දැන් මහලු වයසේ ඉන්නේ. ඒතර තමන්ට මේ ශිෂ්‍යයා සමග තරඟ කරන්න බෑ. ඔහු දක්ෂයි. ඒතර යම් කිසි හේකින් පරාජය වුණොත් එහෙම අවඥාවට ලක් වෙනවා. ප්‍රසිද්ධියේ මාව අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා ඉතින් පවිතු දුදනෙකු කලිමේ අතවැසි කියලා. ඇයි මේ පාපිෂ්ඨයව මං ශිෂ්‍යයා විදිහටපත් කරගත්තේ කියලා. ඒ දුක් වෙලා ඔහු වනාන්තර ගත වෙනවා. වනගත වෙනවා. මේ වෙලාවේ බෝධිසත්වයෝ නිසා බෝධිසත්වයෝ කනස්සල්ලෙන් ඉන්න හිඳ සක්‍රදේවේන්ද්‍රයාගේ පඳුපුල් අසන වුණු වෙනවා. උන්වහන්සේ බලනවා මොකද්ද හේතුව කියලා. ඊට පස්සේ ගුත්තිලදරුතුමා හම්මුවට යනවා. කාරණා කාරණා විමසලා කියනවා. හරි. ඔබ වීණා තරගයට යන්න. මම ඔබතුමාව ජයග්‍රහණය කරවන්නම්. මම උදව් කරන්නම්. ඉතින් ඊට පස්සේ වීණා තරගයේ සූදානම් වෙනවා රජතුමාගේ අනුග්‍රහයෙන්. ඊට පස්සේ ඔන්න වීණා තරගයට ඇවිල්ලා වීණා තරඟයේ දෙදෙනා යෙදෙන හැටි වීණා වාදනයෙන් පැමිණ සිටින පිරිස වික්ෂිප්ත වූ ආකාරයත් වීණා වාදනයේ අවසානයේදී සක්‍රදේවේන්ද්‍රයා කියපු විදිහට තත්කඩමින් වීණා වාදනය කිරීමත් තත්කඩමින් වීණා වාදනය කරලා මූසිලෝ පරාජය කිරීමත් අවසානයේ සක්‍රදේවේන්ද්‍රයා විසින් දුන්නා වූ ගුලි තුනක් දුන්නා අතර ඒ ගුලි තුනෙන් එක ගුලියක් උඩ දැම්මහම සුරංගනාව 300ක් බිමට බහිනවා ගුලි තුනට 900. අන්නේ සුරංගනාවන් 900 බිමට බහපු ආකාරයත් රංගනයේ දුණු ආකාරයත් තමයි දුවේ පුතේ අපිට නියමිත කොටසේ කාව්‍යයට නැගිලා තියෙනවා. අවසානයේ මූසිල පරාජය වෙලා අවඥාවට ලක් වෙලා රස්තසින්න පිටිස ගල් මුල් වලින් පහර දීලා එළවනව පස්සේ මේ වීණා වාදනයෙන් සතුටු වෙච්ච සක්‍රදේවේන්ද්‍රයා ගුත්තිලදරුතුමාව දෙව්ලොව එක්කන් යනවා. ඊට පස්සේ දෙව්ලොවේ ඉන්න දිව්‍යාංගනාව වීණා වාදනය අහන්න පෙළඹෙනවා. ඊට පස්සේ ඔහු වීණා වාදනය කරනවා ඉතාම රමණීය ලෙස. අවසානයේ මේ දිව්‍යාංගනාවන්ගෙන් සක්‍රදේවේන්ද්‍රයෝ සක්‍රපුරයේ දිව්‍යාංගනාවන්ගෙන් ගුත්තිලදරුතුමා විමසා සිටිනවා එක් එක් දිව්‍යාංගනාවන් මේ දිව්‍ය ලෝකයට ආපු හේතුව. ඉතින් ඒව විමසමින් ඒ එක් එක් දිව්‍යාංගනාව තමන් කළ කුසල කර්මයන් පැහැදිලි කරනවා. ඉතින් අවසානයේ දෙව්ලොවේ මිහි පිටට වැඩම කරන බෝධිසත්වයන් වහන්සේ අවසානයේ මේ ජාතක කතාව හමාර කරනවා. මේ විදිහට මේ කුසල අකුසල කර්මයන් පිළිබඳවත් විවරණය කරමින්. ඉතින් එදා ඒ ගුත්තිලදරුතුමා බෝධිසත්වයන් වහන්සේ වෙනකොට උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරපු මේ ශිෂ්‍යයා දේවදත්ත තෙරුන් වහන්සේ අද මේ දේවදත්ත තෙරුන් වහන්සේ කියලා තමයි ජාතක කතාව අවසන් කරන්නේ. ඉතින් මේ විදිහට මේ පදනම් කරගත්ත ජාතක කතාව පදනම් කරගෙන පද්‍ය 511කින් සමන්විත කෘතියක් ලියනවා වැත්තෑවේ හිමි. ඉතින් වැත්තෑවේ හිමියන් පිළිබඳව කතා කරනකොට වැත්තෑවේ හිමියන් උපත ලැබුවේ වයම පළාතේ සත්කෝරළේ පහළ දොළොස්පත්තුවේ වැත්තෑව කියන ගමේ. වයම පළාතේ කියන්නේ කුරුණෑගල ප්‍රදේශයේ සත්කෝරළේ පහළ දොළොස්පත්තුවේ වැත්තෑව කියන ගමේ. ඉතින් වැත්තෑවේ හිමි කියලා කියන්නේ උන්වහන්සේගේ උපන් ගමේ ග්‍රාම නාමය සම්බන්ධ වෙන ඉඳා භික්ෂුන් වහන්සේ නමකට ග්‍රාම නාමය සම්බන්ධ වෙන හිමි. ඉතින් පද්‍ය 511කින් සමන්විත වෙනවා අපිට નિયમિત ගුත්තිල කාව්‍ය. 511කින් සමන්විත ගුත්තිල කාව්‍යයේ අපිට નિયમિત කොටස 277 වෙනි කවියේ ඉඳන් 277 වෙනි කවියේ ඉඳන් 310 දක්වා 277 වෙනි කවියේ ඉඳන් 310 දක්වා කවි ටික තමයි අපිට පද්ද 34ක් විදිහට දුවේ පුතේ මේ සාහිත්‍ය නිදිෂ්ඨයට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ පුරාතන පද්ද සාහිත්‍යයේ ලක්ෂණ අනුව කල්පනා කරලා බැලුවහම පුරාතන පද්ද සාහිත්‍යයේ විවිධ කාව්‍ය කෘති ලියවෙයි. ජාතක කතා පදනම් කරගත්ත කාව්‍ය, ජාතක කතා කාව්‍ය, ඊට පස්සේ මහා කාව්‍ය, දැන් කෞසිලුමින කාව්‍යශේකරය වගේ කෘති අපි හඳුන්වන්නේ මහා කාව්‍ය කියලා. ඉතින් කෝෂ කාව්‍ය, චම්පු කාව්‍ය, උපදේශ කාව්‍ය, දැන් සුභාෂිතය වගේ කාව්‍යයක් අපි සලකන්නේ උපදේශ කාව්‍යයක් කියලා. ඒ වගේම භක්ති කාව්‍ය, භක්ති කාව්‍ය, බුදු ගුණ අලංකාරය වගේ කෘතියක් භක්ති කාව්‍ය. එතකොට පරකුම්බා සිරිත වගේ කෘතියක් අපි හඳුන්වන ප්‍රශස්ති කාව්‍ය කියලා. ඊට පස්සේ මෝදේව් දාවත සසදාවත වගේ කෘති ගී කාව්‍ය කියලා හඳුන්වනවා. ඒ වගේම සඳ කිඳුරු දාකව, ඊට පස්සේ වෙස්සන්තර ජාතක කාව්‍ය අපි කියන ජාතක කතා කාව්‍ය කියලා. ඒ වගේම මම අර පෙර කිව්වා වගේ මේ විවිධ කාව්‍ය කෘති අතර සංදේශ කාව්‍ය, මේ වගේ විවිධ කාව්‍ය කෘති අතර ගුත්තිල කාව්‍ය අයිති වෙන්නේ පුතේ කණ්ඩ කාව්‍ය වශයෙන්. අපි ගුත්තිල කාව්‍ය හඳුන්වන්නේ කණ්ඩ කාව්‍ය කියලා. මේ කණ්ඩ කාව්‍ය පිළිබඳව විවරණය කරනකොට සාහිත්‍ය ඉතිහාසයේදී විමර්ශන ග්‍රන්ථවල අපිට හම්බ වෙනවා කණ්ඩ කාව්‍ය කියලා කියන්නේ එක්තරා විදිහකට මේ මහා කාව්‍ය ලක්ෂණ අර්ධ වශයෙන් අන්තර්ගත කාව්‍ය කියලා. මහා කාව්‍ය ලක්ෂණ අර්ධ වශයෙන් අන්තර්ගත කාව්‍ය තමයි අපි කියන්නේ කණ්ඩ කාව්‍ය කියලා. ඒ වගේම තමයි තව විවරණයක් තිබෙනවා මේ එක් විෂයක් ආශ්‍රය කරගෙන ලියවුණු පද්‍ය සමූහය. එක් කාරණයක් එක් විෂයක් ආශ්‍රය කරගෙන ලියවෙච්ච පද්‍ය සමූහය. ඉතින් මේ මෝදේව් දාවත, ගුත්තිලය වගේ කෘති ඒ යටතටත් අයිති වෙනවා කියලා සාහිත්‍ය විමර්ශන ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා ගුත්තිල කාව්‍ය අපි හඳුන්වන්නේ පුතේ කණ්ඩ කාව්‍ය වශයෙන්. ඉතින් මේ මම ඔබට පැහැදිලි කෙරුවා මේ ගුත්තිල කාව්‍යයට පදනම් වෙච්ච ගුත්තිල ජාතකය. ඊළඟට මේ ගුත්තිල කාව්‍ය රචනා වීම පිළිබඳව ජනප්‍රවාදයේන කාරණේකුත් තියෙනවා. ඒ තියෙන්නේ මේ ගුත්තිල ජාත කාව්‍ය ලියපු කතුවරයාගේ, ගුත්තිල කාව්‍ය රචකයාගේ වැත්තෑවේ හිමියන්ගේ ගුරු හිමියන් වෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. ෂඩ්භාෂා පරමේශ්වර, ත්‍රිපිටක වාගීසුරාචාර්ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. ඉතින් මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් තමන්ගේ ශිෂ්‍යයාට කාව්‍යකරණයේ තිබිච්ච හැකියාව දැනගෙන තමන්ගේ ශිෂ්‍යයා තමාට වඩා ඉහළ ලෙස කාව්‍ය නිර්මාණ පද බන්ධනයේ හැකියාවෙන් යුක්තයි කියන එක දැනගත්තහම උන්වහන්සේට අප්‍රසාදය පළ කරන්න, රාහුල හිමියන් තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට අප්‍රසාදය පළ කරන්න උපායක් යෙදුවා කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ අන්තේවාසිකයෙක් අමතලා, තමන්ගේ ශිෂ්‍යයෙක් අමතලා වැත්තෑවේ හිමියන්ට දිනපතා පලාකොළ පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් මේ පලාකොළ ව්‍යංජනයක් බෙදන්නේ පල නොකිය පලා බෙදන්න කියන බෙදනවා කියලා. එහෙම නැත්නම් යන්න නොකිය තමයි මට මේ හඟවන්නේ කියලා. කියන්නේ තමන්ගේ ගුරු නිවසෙන් නැත්නම් ගුරුවරයා සෙවණෙන් බැහැර වෙලා යන්න කියලා. කියන්නේ මීට වඩා ඉගැන්නුවොත් මේ ශිෂ්‍යයා මට වඩා ඉහළ තැනකට එනවා කියන පොඩි කුහක චේතනාවක් රාහුල හිමියන් තුල තිබ්බා වගේ කියලා හැඟීමකින්. නමුත් එහෙම නෙමෙයි. නමුත් එහෙම අදහසක් තිබ්බා කියලා නිකන් තමන්ගේ ශිෂ්‍යයාගේ අගය තමන්ගේ ශිෂ්‍යයාගේ වටිනාකම බාරගන්න බැරි ස්වභාවයක් තිබුණා වගේ කියන. ඉතින් එවැනි තත්වයක් තුල මේ ගුරුවරයා ඉක්මවා යෑමට උත්සාහ කරනවා මෙයා කියලා. ඉතින් එහෙම කියලා උන්වහන්සේට යන්න කියන එක නොකිය මේ විදිහේ උපක්‍රමයක් සලසනවා කියලා හිතලා ඒ විදිහට සැලකුවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ තම ගුරු හිමියන්ගෙන් නික්ම ගිහිල්ලා තමා එහෙම කෙනෙක් නොවන බව හැඟවීම පිණිස තමා අකුසඥයෙකු නොවන බව, ඒ කියන්නේ මූසිල වගේ තමන් තම ගුරුවරයා අභිබවා නොයන බව ප්‍රත්‍යක්ෂ කිරීම උදෙසා ගුත්තිල කාව්‍ය ගුත්තිල ජාතකයේ පදනම් කරගෙන ලිව්වා කියලා තමයි පුතේ ජනප්‍රවාදයේ සඳහන් වෙන අදහස වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා පදනම් කරගෙන මේ දස්කම් උන්වහන්සේගේ ප්‍රකට කරමින් තමන් ගුරු ද්‍රෝහියෙක් නොවන බව ප්‍රකාශයට පත් කිරීම පිණිස මේ කෘතිය ලිව්වා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ වැත්තාවේ හිමියන් මේක ලියනකොට සාමාන්‍යයෙන් මේ අසුබ ගණයක් තමයි වායු ගණය කියලා කියන්නේ. ඒ කියන්නේ ලඝු දෙකයි ගුරු අකුර. ලඝු දෙකයි ගුරු අකුරක් පටන් ගන්නකොට තමයි වායු ගණය කියන එක හැදෙන්නේ. ධන පිහිටුවීම ගැන ඔබ අධ්‍යයනය කරන්න පුළුවන් ඉදිරියේදී අපි විරිත් ගැන කතා කරනකොට. ඉතින් මේ සියපින් සිරින් සරූ කියන කවිය පටන් ගන්නෙ වායු ගණය. සියපින් කියන අකුරු හතර එන්නේ වායු ගණය. සිය කියනකොට ලඝු අකුරු දෙකක්, පින් කියනකොට ගුරු අකුරක්. මේ වායු ගණයෙන් මේක අසුබ ගණයක්. ඉතින් මේ වායු ගණයෙන් තමයි මේක ආරම්භ කරන්නේ. එතකොට ඒකෙන් කියවෙනවා මේ ගුත්තිල මූසිල කතාවේ තියෙන ආකාරයට ඒක උත්කර්ෂයෙන් වර්ණනා කළ යුතු දෙයක් වුණාට ඒකේ තියෙන ආකාරයට තමන් මේ මූසිල ගාන්ධර්වයා ගුත්තිල ඇදුරුතුමාගේ හිත රිදවපු හැටි, ඒ ආකාරයට ක්‍රියා කරපු හැටි මම කිසිම දවසක වැත්තෑවේ හිමියන් කිසිම දවසක රාහුල හිමියන් සම්බන්ධයෙන් එහෙම කරන්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරන්නට තමන් මේ කෘතිය රචනා කළා කියලා තමයි සඳහන් වෙන්නේ ජනප්‍රවාදේ. ඉතින් මම කලින් කිව්වා ගුත්තිල කාව්‍ය රැවීම සඳහා ආරාධනා කරන්නේ සලාවත ජයපාල මැතිණු. ඉතින් ඔහු ගැන ගුත්තිල කාව්‍යයේ 6 12 කවිවල සඳහන් වෙනවා. ඒ වගේම මේකේ මේ ජනප්‍රවාදයේ එහෙම අදහසක් තිබුණට දුවේ පුතේ ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී ගුත්තිල කාව්‍ය ලිව්වේ ඇයි කියලා, ගුත්තිල කාව්‍ය රචනා කරේ කුමන හේතුවක් නිසාද කියලා ගුත්තිල කාව්‍ය රචක වැත්තෑවේ හිමියන් තමන්ගේ 12 වෙනි කවියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. බැඳි කිවියර බසින් මොනිදු සිරිතක් වෙසසින් ඇසි යටි අදහසින් කෙලින් ආරාධනා සපසෙ. ඒ කියන්නේ සලාවත ජයපාල මැතිඳුන් කවි බසින් රචිත ජාතක කතාවක්, බෝසත් චරිතය පිළිබඳ ජාතක කතාවක් කවියෙන් අසනු කැමති කියලා සතුටු සිතින් ආරාධනා කරපු හින්දා ඒ පදනම් කරගෙන ගුත්තිල කාව්‍ය ලිව්වා කියලා තමයි වැත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගුත්තිල කාව්‍ය රචනා කිරීම වගේම කෝට්ටෙ යුගයේ සාහිත්‍ය අභිවෘද්ධියට විශාල බලපෑමක් කරපු රජතුමෙක් හිටියා, ඒ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඉතින් උන්වහන්සේගේ සෙවණ යටතේ ගිහි පැවිදි පඬිවරුන් ගණනාවක් මේ යුගයේ තුල බිහි වුණා. තොටගමුවේ රාහුලයි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වැත්තෑවේ හිමි, ඒ වගේම විවිධ පිරිවෙන් බිහි වුණා, විද්‍යාස්ථාන බිහි වුණා. තොටගමුවේ පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, දෙවිනුවර තිලක පිරිවෙන, මේ වගේ විද්‍යාස්ථාන ගණනාවක් බිහි වුණා. මේ විද්‍යාස්ථාන අතර සාහිත්‍ය තරගයක් තිබුණා. ඒ විද්‍යාස්ථානවල ගිහි පැවිදි පඬිවරුන් තමන්ගේ ශාස්ත්‍ර ගවේෂණය හමාර කළාට පස්සේ විශේෂයෙන් ඡන්දස් අලංකාරය, පාලි සංස්කෘත සිංහල භාෂාවන් මේවා අධ්‍යයනය කරාට පස්සේ මේවල තමන් සතු දැනුම ප්‍රකාශයට පත් කරේ ග්‍රන්ථකරණයේදී. ඉතින් ඒ නිසා මේ කැරගල පද්මාවතී පිරිවෙන, තොටගමුවේ විජයපා පිරිවෙන වගේ මේ පිරිවෙන් අතර නිරන්තර තරගයක් තිබුණා. ඒ නිසාම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති බිහි වුණා. එක පැත්තකින් ගිරා සංදේශය ලියවෙනකොට තව පැත්තකින් හංස සංදේශය ලියවෙනවා. ඉතින් මේ වගේ තරගයක් තිබුණා. ඒ හරහා සිංහල සාහිත්‍ය අභිවර්ධනයක් සිද්ධ වුණා. එතකොට උන්වහන්සේලා ඉගෙනගත්ත මේ ගිහි පැවිදි පඬිවරුන් ඉගෙනගත්ත සෑම ප්‍රවර්ගයකම කාව්‍ය නිර්මාණ, ගද්‍ය නිර්මාණ මේ කාලෙදි ලියවුණා. මහා කාව්‍ය ගැන ඉගෙනගෙන මහා කාව්‍ය ලියන තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. වැත්තෑවි හිමියන් ඛණ්ඩ කාව්‍ය ලියන. ඒතර තව බුදුගුණාලංකාරය වගේ භක්ති කාව්‍ය ලියවෙන, ප්‍රශස්ති කාව්‍ය ලියවෙන, ගී කාව්‍ය ලියවෙන මේ විදිහේ විවිධ කෘති බිහි වුණා. මේ සියල්ලට කිසියම් සාහිත්‍යික ආවරණයක් ලබා දෙන, එහෙම නැත්නම් අනුග්‍රහයක් ලබා දෙන්න ඒ කාලේ රාජ්‍ය කරපු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා උදව් වුණා, හේතු සාධක වුණා. උන්වහන්සේගේ එතුමන්ගේ ශක්තියෙන් තමයි, රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් තමයි දුවේ පුතේ මේ සාහිත්‍ය ප්‍රබෝධය මේ තරම් ඉහළ තැනකට පත් වුණේ. ඉතින් මේ කාරණා අපි දැනගන්න ඕනේ ගුත්තිල කාව්‍ය අධ්‍යයනය කිරීමේදී. ඉතින් ගුත්තිල කාව්‍ය ප්‍රධාන චරිත දෙකක් අපිට හම්බ වෙනවා. ඒ ගුත්තිල ඇදුරුතුමා සහ මූසිල කියන ශිෂ්‍යයා, නැත්නම් ගුත්තිල ගාන්ධර්වයා සහ මූසිල ශිෂ්‍යයා. මේ වියත් පඬිවරුන්, නැත්නම් අපි අර කලින් සඳහන් කරපු වියත් පඬිවරුන් විසින් රචනා කරපු මේ ග්‍රන්ථ අපි හඳුන්වන්නේ සම්භාව්‍ය සාහිත්‍ය කියලා. සම්භාව්‍ය සාහිත්‍ය කියලා. ඉතින් මේ සම්භාව්‍ය සාහිත්‍ය බොහොම අගතැන්පත් කෘතියක් විදිහට අපිට මේ ගුත්තිල කාව්‍ය හඳුන්වන්න පුළුවන් වෙනවා. ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී කතුවරයාගේ අරමුණ ගැන අපි පැහැදිලි කෙරුවා. ඉතින් මේ ගුත්තිල කාව්‍ය අපිට නියමිත කොටසේ 277 සිට 310 දක්වා කවි, 277 සිට 310 දක්වා කවි අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. මේ කවි ප්‍රවර්ග තුනක් තියෙනවා පුතේ. ඔබට නියමිත පෙළ පොතේ තියෙන කවි එක කියලා තියෙන්නේ මේ තෝරගත්ත කොටස. මේකේ පළවෙනි කවියේ සිට 13 වෙනි කවිය දක්වා, පළවෙනි කවියේ සිට 13 වෙනි කවිය දක්වා එක පද්‍ය ප්‍රවර්ගයක්, නැත්නම් පද්‍ය කොටසක්. ඒක එහෙම බෙදෙන්නේ කොහොමද කියලා මම කියන්න. ඊට පස්සේ 14 වෙනි කවියේ සිට 32 වෙනි කවිය දක්වා එක විදිහක්, ඒ වගේම 33 34 කවි තව විදිහක්, නැත්නම් එකිනෙකට වෙනස් ආකෘති තුනක් කතුරය කවිය මෙහිදී භාවිතා කරනවා. මේක ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ දුවේ පුතේ ආකෘතිය සහ විරිත පදනම් කරගෙන. ඔබ දන්නවා දැන් කවියක් ලියනකොට කවි ආකෘතියක් තියෙනවා. ඒ වගේම කාව්‍යයට අදාළ විරිතක් තියෙනවා. මේවා ආකෘතිය විරිත වගේ දේවල් කාව්‍ය අලංකාර විදිහට අපි සලකනවා. ඉතින් මේ කවි ආකෘතිය විරිත පිළිබඳව ඔබට ඉදිරියේදී මේ පාඩමේදී ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔබට නියමිත මේ කවි කොටස් තුනක් තියෙනවා කියලා මේ වෙලාවේදී මතක තබා ගන්න. ඒ තමයි 1 13, 14 32 සහ 33 34 කියන කවි. මේවා මේ විදිහට වෙනස් වෙන්නේ ඒ කවියේ ආකෘතිය, එහෙම නැත්නම් විරිත. විරිත කියන්නේ මාත්‍රා නියමය. විරිතක් නිපද වූයේ ලෝකයේ කන පිනවීම සඳහා, ශ්‍රව්‍ය ගෝචර වීම සඳහා, එහෙම නැත්නම් ශ්‍රාවකයාට අසන්නාට ශබ්ද රසය දැනවීම සඳහා. ඉතින් ශබ්ද රසය දැනවීම සඳහා මේ ලියන විරිතෙන් කිසියම් ප්‍රයෝජනයක් ඒ කතා කරන වස්තු විශේෂ පිළිබඳවත් සඳහන් වෙනවා. දැන් මේ ආරම්භක කවි කිහිපය, කවි 13 කතන්දරයක ස්වරූපයෙන් විස්තරාත්මකෝ දෙයක් කියාගෙන යනවා වගේ තියෙනවා. පළවෙනි කවිය ඊළඟ කවියට සම්බන්ධ වෙනවා. වාක්‍යයක් ඊළඟ වාක්‍යයට සම්බන්ධ වෙනවා වගේ. ඒතර ඒක එක විරිතකින් ලියවෙනවා. අපි විරිත ගැන ඉදිරියට කතා කරමු. මොකද මහා පියුම් ගී විරිත, පෙද හේවත් පදක විරිත, ඊට පස්සේ නුපුන් සඳ විරිත, සමුද්‍ර ഘോഷ විරිත, මාලිනි, වසන්ත, තිලකා, ශාර්දූල, වික්‍රීඩිත මේ වගේ විවිධ විරිත් තියෙනවා. මේවා නිපද වූයේ කන පිනවීම සඳහා. දැන් ඔබ දන්නවා අපි අතිශයින්ම ප්‍රබල ජන කවියෝ පවා ලියපු විරිතක් තමයි සමුද්‍ර ഘോഷ විරිත. මාත්‍රා 18 සමුද්‍ර ഘോഷ විරිත අතිශයින් ප්‍රකටයි. දැන් සල්ලිනි සංදේශයේ ආරම්භක පද්‍ය සහ ඊළඟට යෙදෙන දසපදය ඇරුණු කොට ඉතිරි සියලු කවි ලියවෙන්නේ සමුද්‍ර ഘോഷ විරිතෙන්. මාත්‍රා 18. එතර මේ වගේ විවිධ විරිත් තියෙන. එතර මේ විවිධ විරිත් වලින් අවස්ථානුකූලව විරිත් ගලපලා ලියපු ආකාරය ඒ අවස්ථාවට ගැළපෙන විදිහට විරිත වෙනස් කරපු හැටි බුද්ධිලකාවේ විශේෂයක්. ඉතින් ඒකටම ගැළපෙන පද්‍ය කොටසක් තමයි අපිට අන්තර්ගත වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දුවේ පුතේ අපිට බුද්ධිලකාවේ පිළිමදව අධ්‍යයනය කරන්න පුළුවන්. වැත්තෑවේ හිමියන් කෝට්ටේ යුගයේ රචනා කරපු පද්‍ය 511කින් සමන්විත සලාවත ජයපාල මැතිදුන්ගේ ආරාධනෙන් රචනා කරපු බුද්ධිලකාවේ සිංහල පද්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නම එහෙම නැත්නම් විශිෂ්ටම කාව්‍ය කෘතිය බවට පත් වෙන කෘතියක්. ඉතින් මේ කෘතිය පිළිබඳ ඔබට පසුබිම් තොරතුරු පසුබිම් කාරණා ඔය කියන කරුණු ඇසුරෙන් අපි මෙතෙක් සාකච්ඡා කරපු කරුණු ඇසුරෙන් ඔබට වටහා ගන්න පුළුවන්. ඉතින් මේ බුද්ධිල කාව්‍යයේ පදනම් කරගෙන මෙහි කවි කීපයක් පදනම් කරගෙන රචිත ගීතයක් තිබෙන නැත්නම් ගායනා කරන ගීතයක් තිබෙන මේ ගීතය ශ්‍රවණය කරමින් අපි මේ කොටස අවසන් කරමු.
රුරසේන්දි නාලිසියත් ලෙලදිදි විදුලිය පවා රන්දසේ
ලතා වල්පොල මහත්මිය සහ සුසිල් ප්‍රේමරත්නයන් ගායනා කරන ඒ රමණීය ගීතය බුද්ධිල කාව්‍ය ඇසුරෙන් නිර්මාණය වෙච්ච ඉතාම විශිෂ්ට ගීයක්, බොහොම ජනප්‍රිය ගීතයක්. ඉතින් දුවේ පුතේ අපි කතා කළේ බුද්ධිල කාව්‍යයේ මූලික ප්‍රවේශය පිළිබඳ හැඳින්වීම පිළිබඳව. එතකොට ඔබට මේ කවි කියවීමෙන් මේ කවියල අර්ථ රස භාව සොයා ගන්නට පුළුවන්. ඉතින් මේ පද්‍ය පන්ති ඇසුරෙන් අපිට ලබා දෙන විවිධ ප්‍රශ්න අතුරෙන් එක ප්‍රශ්නයක් තමයි මේ තමාට තමා අමතක නොවන තරමට ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනයෙන් මිනිස්සුද තිරිසන් සත්වයෝද යන දෙපිරිසම එකසේ චමත්කාරයට පත් වුණා කියන එක. ඒ කියන්නේ මේ කවි පන්තියේ එක්තරා කවි කිහිපයක තිබෙනවා මේ වීණා වාදනය නිසා කුල්මත් වෙච්ච අය පිළිබඳ. ඉතින් මිනිස්සු පමණක් නෙමෙයි තිරිසන් සත්වයෝ මේ වීණා වාදනය නිසා කුල්මත් වුණා නැත්තම් චමත්කාරයට පත් වුණා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වුණේ ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනයේ මිහිරියාව නිසා. ඉතින් මේ වීණා නාදයේ මිහිරියාව නිසා ඊ බලා සිටියාට කොහොමද මොකද සිද්ධ වුණේ කියන එක අපි ඊළඟට කතා කරමු. ඉතින් මේ සඳහා අපි වෙනදා වගේම මාගේ මේ වැඩසටහන සඳහා සහාය දක්වන මගේ මිත්‍ර තිලක් ඒකනායක සම්බන්ධ වෙලා ඉන්නවා. නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කරන තිලක් මා ඔබට ආරාධනා කරනවා මේ වීණා නාදයේ මිහිරියාව නිසා මිනිස්සුත් තිරිසන් සත්වයනුත් කොහොමද චමත්කාරයට සතුටට පත් වුනේ කියන එක සඳහන් කරන්න කියලා. ඉතින් දරුවෝ මේ සඳහා අදාළ වෙන පද්දේ මොනවද? ඒ පද්දේ වලින් මොන වගේ කාරණාද කියවෙන්නේ කියන එක අවධානය යොමු කළොත් හොඳයි. මේ කාරණේ සම්බන්ධයෙන් කතා කරද්දී
බොහොම ස්තුතියි සුගත්. මූලික ප්‍රවේශයේදී සුගත් ඉතාම පැහැදිලිව ගුත්තිල කාව්‍ය ග්‍රන්ථයේ මූලිකම කරුණු ඉතාම පැහැදිලිව අපේ දරුවන්ට මතක් කරලා හිටියා. මම සූදානම් වෙන්නේ මේ ගුත්තිල කාව්‍යයේ අපට අදාළ කොටසේ ගුත්තිල ඇදිරිතුමාගේ වීණා වාදනයේ මිනිස්සුද තිරිසන් සත්‍යෝද යන දෙපිරිසම එකසේ චමත්කාරයට පත් වුණා කියන කාරණය පැහැදිලි කරන්න. ඊට කලින් මේ පාඩමේ සැකසුම පිළිබඳව ඉතා කෙටියෙන් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම මේ ගුත්තිල කාව්‍යයේ සමස්ත ග්‍රන්ථයෙන් අදාළ පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ 277 කවියේ ඉඳන් 310 දක්වා කවි. මේ කොටස තමයි අන්තර්ගත කොටස. සාහිත්‍ය පාඩ සංග්‍රහයේ ඔබට අදාළ පාඩමේ 1 සිට 34 දක්වා සඳහන් කරලා ඇති මේ කවි. මේ කවිවල 1 සිට 13 දක්වා ගීවිරිතෙන් ලියලා තියෙන කවි 13 මගින් වීණා වාදනයේ ආරම්භයේ සිට ගුත්තිල ආචාර්යවරයාගේ ජයග්‍රාහී වීණා වාදනය දක්වා කියවෙනවා. ඊට පස්සේ අපේ සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකාවට අදාළ වන්නේ 14 වන කවියේ සිට පිළිවෙලින් 27 දක්වා කවි. මේවා පදක එහෙම නැත්නම් පෙද කියන විරිතෙන් රචනා කරලා තියෙනවා. මෙහිදී අපි කතා කරන්නේ ගුත්තිල ඇදිරිතුමාගේ වීණා වාදනයේ මිනිස්සුද තිරිසන් සත්‍යෝද යන දෙපිරිසම එකසේ චමත්කාරයට පත් වුණා කියන එක. ඉතින් දරුවනේ මෙහිදී සුවිශේෂී සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. ඒවා තමයි මම මුලින් කියපු කවි වගින් 14 වන කවියේ සිට 27 වන කවිය දක්වා විස්තර වෙන්නේ. මම ඒක ඉතාම සරලව සාරාංශයක් විදිහට ඔයගොල්ලොන්ට මතක් කරන්නම්. මේ කවි වලින් කියවෙනවා මෙහෙම, ඇත් සේනාව ඇත් සිතුවමක අසිරිය දැක්කෝ බව. ඊළඟට කියනවා අස්ව සේනාව පිළිම ලෙසින් නොසැලී සිටි බව. ඊට පස්සේ කියනවා වෙන නඳ ඇසු රජු රැකවරණෙහි නීතු සෙබළුන්ගේ අවි අතින් ගිලිහුණු බව. ඊට පස්සේ කියන්නේ පුරගණන්ගේ එකෙහි හුන් දරුවන් බිමට වැටුණු බව. ඊළඟට මතක් කරනවා මින් රළ මාළු රංචු ගම් වලට රැස්ුණු බව. පක්ෂි සමූහය පියාපත් පියාපත් නොගසා අහසේ සිටි බවත් එක කවියකින් කියවෙනවා. තව කවියකින් කියවෙනවා රිලවුන්ගේ චංචලභාවය එදා මේ වීණා වාදනය අහලා පහ වුණු බව, නැති වුණු බව. තවත් කවියක සඳහන් වෙනවා කොවුලෝ තම නාදයේ පිළිබඳ ඒ දවසේ අවමානයට ලක් වූ බව. තවත් කවියකින් කියවෙනවා නයි සහ ගුරුලන් අතර තිබුණු වෛරය එදින අමතක වූ බව. ඒකම තවත් කවියක කියවෙන්නේ කිඳුරෝ වැඩි ජන එහෙම නැත්නම් වන්දි බට්ටයෝ ස්වරූපයෙන් හිටියයි කියන එක. තව කවියක් විස්තර කරනවා මොනරු මහබඹාට මහබ්‍රහ්මයාට තමන්ගේ අසතුට ප්‍රකාශ කළ බව. ඒ වගේම තවත් කවියක කියවෙන්නේ ගිරව් සතුටින් කටට ගත්ත මී අඹ වීණා වාදනයේ රසවත් බව නිසා ඉවත දැමූ බව. ඒකම මිනිසුන් හමුවේ මුවන් තැටි නොගෙන බය වෙන්නේ නැතුව හිටියයි කියලා තවත් කවියක කියවෙනවා. ඉතින් දරුවනේ මම මේ කිව්වේ මේ අදාළ කොටසේ මෙන්න මේ වගේ ආශ්චර්යමත් අද්භූත සිදුවිය නොහැකි සිදුවීම් මාලාවක් කතුවරයා අපට ගෙනහැර පානවා. කතුවරයා එහෙම කරන්නේ මේ අදාළ අවස්ථාවේ ගුත්තිල ආචාර්යවරයා විසින් වාදනය කරන වීණා වාදනය ඉතාම විචිත්‍ර එකක්ය, ඉතා රසවත් එකක්ය. ඒ නිසා පරිසරයේ මේ කියන සාධක මෙන්න මෙහෙම ස්වරූපෙන් නිරූපණය වුණාය කියන එක තමන්ගේ රසිකයාට කියන්නේ. වීණා වාදනය එච්චර රසවත් කියන එක පැහැදිලි කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. මෙහිදී පුරගණන් සහ සෙබළුන් හැරුණකොට අනෙක් සියලු දෙනාම තිරිසන් සතුන් කිසි දිනක සිදුවිය නොහැකි සිදුවීම් ජාලයක් කතුවරයා මෙහිදී අපට පැහැදිලි කරනවා. කතුවරයා මේ සිදුවීම් යොදාගන්නේ වීණා වාදනය එතරම්ම මියුරු රසවත් එකක් බව තමන්ගේ පාඨකයාට පැහැදිලි කරන්න. අපි දන්නවා රාජකීය ආරක්ෂාවට යොදාගන්නේ ඉතාම දක්ෂ සෙබළ මුළුවා. රජුගේ ආරක්ෂාව රැඳිලා තියෙන්නේ ඔවුන් අතර. මොහතක සුළු ප්‍රමාදය මහත් ව්‍යසනයකට මුල් වෙන්න පුළුවන්. ඉතින් එබඳු ආරක්ෂක සෙබළු මේ අවස්ථාවේ වීණා වාදනය අහමින් ඉන්නේ. ගුත්තිල ඇදුරුතුමාගේ මේ වීණා වාදනය අහන සෙබළු ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනය අහන සෙබළුන්ට ඔවුන් ඉන්න තත්ත්වය අමතක වෙනවා. හරි පුදුම දෙයක් තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. අස්වාභාවික සිදුවීමක්. හැබැයි ඒක සිද්ධ වෙනවා. ඇයි? වීණා වාදනය එතරම්ම මිහිරි නිසා. 17 වෙනි කවියේදී ඒ සිදුවීම මෙහෙම තමයි කියන්නේ. නිති නිරින්දුගේ රැකවලෙහි නියුක්තෝ ෘති ලෙස රූපු නොද බිඳ ජයගත්තු පැතිරෙන වෙන නඳ බැඳුණු සිතැත්තෝ අති නවී ගිලිහෙන බව නොම දත්තෝ. මේ කවියේ තියෙනවා නිති නිරින්දුගේ රැකවලෙහි නියුක්තෝ කියලා ආරම්භක පේළිය. මේකේ තියෙන වචනයක් නිති කියන වචනය. මේක අපේ අවධානයට යොමු විය යුතු වචනයක්. මේකෙන් අදහස් වෙනවා මේ සෙබළුන් කතරම් වගකීම් සහිතව තමන්ගේ කාර්ය කරාද කියන එක. මොහොතක්වත් තමන්ගේ අත රැඳුණු අවි කෙරෙහි අනවදානින් ඉන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. මේ සෙබළු තමන්ගේ කැමැත්තේ ආකාරයට සතුරන්ගේ ආඩම්බරේ බිඳ දාපු අය. කවියෙන් එක කියවෙනවා. ඒක ඔප්පු කරලා තමා මේ විශේෂ රාජකීය ආරක්ෂක අංශයට මේගොල්ලෝ සුදුසුකම් ලැබලා තියෙන්නේ. ඒ වුණාට බලන්නකො අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අරුම පුදුම දෙයක්. සෙබළ මුළුව වීණා නාදයට සවන් දීගෙන සිටන විට ඒ මිහිරියාවෙන් වසී වෙන ඔවුන් අතර රැඳුන අවිගිලිහෙනවා. ඉතින් මින් කතුවරයා දක්වන්නේ සෙබළුන්ගේ අදක්ෂකමද? නැහැ. වීණා වාදනය ඉතාම මිහිරි. එයින් සමස්ත පරිසරය නතු කරගත් බව තමයි අති නවී ගිලිහෙන බව නොම දත්තෝ යන ප්‍රබල රූපකාර්ථවත් යෙදුමෙන් කවියා පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ. ඉතාම විචිත්‍රවත්ව එය දක්වනවා. මෙහි නිරූපණය කරන සත්වයින් ගුත්තිලික වීණා වාදනයෙන් කෙතරම් චමත්කාරයට පත් වුණාද කියලා අපට මේ කවියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඒකම තවත් විශේෂ කවියක් තියෙනවා මෙහෙම. ඔබගේ පාඩමට අදාළ 18 වෙනි කවිය. ඒකෙ මෙහෙම කියන්නේ. මනමත් කරවන ධනමුළු දෙරණා රසවත් වන වෙන නඳ නඳ කරන සවනොත් සඳ පුරඟන ලොබ දිවුනා නොදනිත් දරුවන් එකෙන් වැටුණා. මවට තම දරුවා තරම් වටින වස්තුවක් මේ ලෝකේ නැහැ. ඒක තමයි සත්‍යය. කිසිදු දිනක මවක් අතින් දරුවෙකු බිමට වැටෙන්නේ නැහැ. සිය ජීවිතයේ සලකලා දරුවන් රැකීම මාතෘත්වයේ ලක්ෂණයක්. ඒක අපි හොඳට දන්නවා. දරුවන් නැකේ හොවාගෙන ගුත්තිලාචාර්යවරයාගේ වෙන මිහිර ඇසීමට මේ නගරේ ඉන්න පුරංගනෝ, ඒ කියන්නේ පුරේ ඉන්න අම්මලා එනවා. රසවත් වන වෙන නද නද කරන මිහිරි වීණා නාදය රසවත් නාදය වෙද්දී මේ මව්වරුන්ගේ ආසාව වළක්වන්න බැරි වුණා. බලන්න සිදුවන අපූර්ව අද්භූත සිදුවීම. නොදනිත් දරුවන් නැකේම් වැටුණා. කතුවරයා කියන්න උත්සාහ කරන්නේ ඒ තරමටම වීණා වාදනය මිහිරි. දැන් මම මේ කතා කරේ මේ පාඩමට අදාළව මිනිසුන්ගේ, ගැහැණු මිනිසුන්ගේ හැසිරීම් රටාවක්. කතුවරයා චමත්කාර ජනක බව ඔවුන්ගේ හැසිරීම් වලින් පැහැදිලි කිරීමට උත්සාහ කරනවා. මේ පාඩමේ වැඩිපුර අපට හම්බෙන්නේ සත්වයින් සත්තු තිරිසන් සතුන් වීණා වාදනයේ නාදයට කෙතරම් වශීකృత වුණාද කියන එක. කතුවරෙහිදී සතුන් වැඩිපුර ප්‍රමාණයක් යොදා ගනිමින් ඔවුන්ද මේ අවස්ථාවට සහභාගී වීම තුලින් වීණා වාදනය ඉතාම රසවත් එකක් බව තමන්ගේ පාඨකයන්ගේ රසිකයන්ගේ සහෘදයාගේ හිතේ මවන්න උත්සාහ කරනවා. අපි දන්නවා අලි ස්වභාවයෙන්ම දඟලන සත්තු. කන් දෙක, හොඬ වැල, වලිගය හොලවන්න නැතුව ඉන්නම බෑ. මොහොතකටවත් ඒගොල්ලන්ට එහෙම ඉන්න බෑ. ඉතින් එහෙම සත්තු සිටියම් ගජසිරි කියලි. ඒ කියන්නේ සිටියම් ගත ඇසේනාවක ස්වරූපයෙන් හිටියලු. ඒ චමත්කාර ජනක අවස්ථාව කතුවරයා මෙහෙමයි අපට මතක් කරලා දෙන්නේ. පාලසෙනි කවිය කියනවා පියසන් නොව බිඟු දැල් රැඳි කොපුලි අවසන් නොව වෙන නඳටම කුහුලි මන්දසන්සුන් පියවින් සිටි නොසැලි ගජසෙන් සිටියම් ගජසිරි කියලි. මේ ඇත්තු එසේ මෙසේ ඇත්තු නෙවෙයි මද කිපුණු ඇත්තු හරිම ප්‍රචණ්ඩයි. ඒ ඇත්තුන්ගේ දෙකොපොලේ වැගිරෙන මඳ පානය කරන්න මී මැස්සු වෙනවා. ඒක ඇත්තුන්ට මහ වදයක්. එතකොට කන්තල ගහලා ඇත්තු කන්සොලවලා මී මැස්සන් එලවලා දානවා. ඒ වුණාට මේ අවස්ථාවේදී වෙන්නේ ඊට වඩා වෙනස් සිදුවීමක්. අවසානයක් නැතිව පැතිරෙන චමත්කාරජනක වීණා නාදය. ඒ කිව්වේ අවසන් නොව වෙන නදටම කුහුලි. නිමාවක් නැති වීණා නාදයට කුතුහලයේ සහිත ඇත්තු සිතුවම් ගත ඇත්තු වගේ පේන්න හිටියලු. ඒ තරමටම ඒ ඇත්තු නිසල්මන්. මේ කවියගේ ප්‍රතිභාව මේ කවියෙන් අපිට හොඳටම ඉස්මතු වෙලා පේනවා. හරිම විශිෂ්ටයි. මේ අපූරු වීණා මිහිර පිළිබඳ පාඨකයා රසිකයා පුදුමයෙන් පුදුමයට පත් කරනවා. මෙහිදී දරුවනේ මම භාර්තේ හිටපු ප්‍රකට විචාරකේ ආනන්ද වර්ධන කියන විචාරකයාගේ අදහසක් පැහැදිලි කරන්න කැමතියි. ඒ තමයි ඔහු කියනවා කාව්‍ය අර්ථය කවරක් වුවත් ඒ අසන්නා තුල මේ රමණීය කාව්‍යකයන් යන හැඟීම ඇති කළ යුතුය. පැරණි විවාහාරයන් දක්නට ලැබුණද සුකවියෙකුට හොඳ කවියෙකුට ඕනෑම විෂයක් ස්පර්ශ කළ හැකිය. ඔහු කවදාවත් නිന്ദාවට පත්වන්නේ නැහැ. මේ කියමන මං උපුටා ගත්තේ වැත්තෑවේ හිමියන් පිළිබඳ මේ පැහැදිලි සත්‍යයක් බව කීමට. මේ විදිහට ගත්තහම බුත්තිල කතුවරයා වැත්තෑවේ හාමුදුරුවෝ ඉතාම චමත්කාරජනක විදිහට මේ වර්ණයේදී අදාළ අවස්ථාව පාඨකයාගේ රසිකයාගේ හිතේ නිරූපණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඒකම මම මතක් කරන්න කැමති මේ පාඩමේ අවසානයේ තියෙන අභ්‍යාසවලදී අපට අභ්‍යාස දෙක තුනක් තියෙනවා. මෙහෙම තමාට තමා අමතක වන තරමටම වීණා වාදනයේ මිහිරි බව පැවසීමට කතුවරයා කාව්‍ය සංකල්පනා යොදාගත් ආකාරය අපූර්ය පැහැදිලි කරන්න. වැටෑවි හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්‍ය විදාපාන කැටපත ගුත්තිල කාව්‍යය උදාහරණ දෙමින් සාකච්ඡා කරන්න. වීණා වාදනයේ මිහිරියාව ධ්වනිතාර්ථවත් වන්නේ අවට රැස් වූවන්ගේ ස්වභාවය වර්ණනා කිරීමෙනි. උදාහරණ දෙමින් මේ කියමන සනාථ කරන්න. මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී මම කලින් කියපු කාරණා ටික අවධානයට ලක් කරගනිමින් තවත් තොරතුරු සපයා ගනිමින් ඔබට නිවැරදි හොඳ උත්තරයක් ලියන්න පුළුවන් වේ.
හොඳයි තිලක්. එහෙමනම් අපි කතා කරේ තමාට තමා අමතක වන ආකාරයට වීණා නාදය මිහිරි වූ ආකාරය. ඒ කියන්නේ වීණා නාදය කොතරම් චමත්කාර ජනකයිද? උන් හිටිතැන් අමතක වුණා. සෙබළුන්ට තමන්ගේ කාර්යය අමතක වුණා. කාන්තාවන්ට තමා ඇකේ සිටින දරුවන් අමතක වුණා. ඇත්තුන්ට හැමදාම නලියන ඇත්තුන්ට මද කිපිච්ච ඇත්තු කන්තලවල මීමැස්ස වහලා ඉද්දි ඒ විදිහටම නිසල්මනේ හිටියා.
අශ්වයෝ
නිසල්මනේම හිටියා. සෙලවෙන්නේ නැතුව හිටියා. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී අපිට හම්බ වෙනවා නාගයෝ සහ ගුරුලෝ කියන්නේ බොහොම වෛරී සත්ත්ව කොට්ටාසයන් දෙක. නමුත් දෙගොල්ලම එකට වීණා නාදේ නැරඹු. රිලව් හරිම චංචලයි. හැමදාම ගමන් කරන්නේ කලබලකාරී විදිහට. එදා ගියා බොහොම සාමකාමී විදිහට. මාළු සමූහයා පීනගෙන ඇවිල්ලා වෙරළයිනේ හිටියට පුතේ අපි යනකොට අපි දැකලා තියෙනවා මංකඩක වෙරළක මාළු ඈතට පීනගෙන යන වතුර යටින් පීනගෙන යනවා. හැබැයි එදා ඒගොල්ලෝ දැස් දැල්වාගෙන කන්තල අයාගෙන හිටියා වීණා නාදේ ඇහෙන්නේ. මුවරංචුව මිනිස්සු දැකලා බියට පත්ුන්නේ මිනිස්සු ඉන්න තැනම ඒගොල්ලෝ හිටියා. මෙන්න මේ විදිහට පුතේ අපිට මේ පද්දේ පන්ති ඇසුරෙන් වීණා නාදේ මිහිරියාව කොහොමද තිරිසන් සත්වයින්ට වගේම මිනිස්යන්ට බලපෑවේ කියන එක තමයි ඒ අපි පැහැදිලි කරන්නේ. හොඳයි එහෙමනම් දුවේ පුතේ අද දවසේ ඔයගොල්ලෝ මේ වැඩසටහන ඇසුරෙන් කාරණා ගණනාවක් අවබෝධ කරගත්තා. ඒ තමයි එකක් බුත්තිලකාවේ හැඳින්වීම පිළිබඳව බුත්තිලකාවේ ඇසුරෙන් අහන පසුබිම් තොරතුරු වලට පිළිතුරු ලියන්න ඔයගොල්ලෝ කරුණු ගණනාවක් ඒක රාශි කරගත්තා. ඒ වගේම බුත්තිලකාවේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී ඔබට නිර්දිෂ්ට කොටසේ තියෙන ප්‍රශ්න වලින් ප්‍රශ්න දෙකකට තුනකට උත්තර ලියන්න කරුණු හඳුනගත්තා. ඉතින් මේ කවිවල අර්ථ වචනයෙන් පැහැදිලි කිරීමට ගුවන් කාලය නෙවෙයි දුවේ පුතේ මේක. ඒක මම හිතන්නේ ඔබට පාසලේ ඔබේ ගුරුතුමා ගුරුතුමිය පැහැදිලි කරලා දෙවි. ඒ වගේම ඔබට පොත පරිශීලනය කරලා යම් යම් කාරණා දැනගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අද උදෑසන ඔබ සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ 107.3 රජරට සේවයේ ඔස්සේ රජරට ගුරු ගෙදර හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක.